නිවේදනයයි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථා ප්‍රකාරව 20/21 ඔක්තෝබර 13 වන දින මා විසින් ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේ සංශෝධන සහ සේවක අර්ථසාධක කර්මදල් සංශෝධන යන 50 කෙටුම්පත්වල සහතිකය සටහන් කරන ලද බව දන්වනු කැමැත්තේ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 හි විධි විධාන සහ 20/21 සැප්තැම්බර් 21 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන යෝජනා ප්‍රකාරව 9 පාර්ලිමේන්තුවේ පළමුවැනි සභා වාරයේදී සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ සේවය කිරීම පිණිස මතු සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. ගරු ආර්.එම්. රංජිත් මද්දුම්බණ්ඩාර මහතා, ගරු තලතා අතුකෝරාල මහත්මිය, ඉසුරු දඩංගොඩ මහතා, ගරු ඩී. වීරසිංහ මහතා, ගරු ආචාර්ය සුරේන් රාඝවන් මහතා, ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, දස් 19 වසරේ සඳහා රිෂ්ටාල් ජනරාල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව හා ගිනුම් මම ඉදිරිපත් කරමි.
ගරු කම්කරු එමතුමා,
ගරු කථානායකතුමනි, 2020 වසරේ සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු මහා මාර්ග අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 20/21 වසරේ සඳහා මහමාර්ග අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තා මම ඉදිරිපත් කරමි.
ගරු ප්‍රවාහන අමාත්‍යතුමනි,
ගරු කථානායකතුමනි, 2019 වසරේ සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සහ 2020 වසරේ සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කරමි.
ගරු ධීවර අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාවේ දිනුක දීපේ මම යෝජනා කරමි.
විදුලි බල අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2018 සහ 2019 වසර සඳහා සීමා සහිත ලංකා විදුලි පෞද්ගලික සමාගමේ
වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා විදිරි බල කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාවේ දිනුක දීපේයි මම යෝජනා කරමි.
වෙළඳ අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා වාණිජ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධක වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම ලිපි ලේඛනාදී පිටපත් ගරු මන්ත්‍රීතුමාලා වෙත සපයා ඇත.
ගරු රාජ්‍ය සේවා සහ පළාත් සභා අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2020 වර්ෂයේ සඳහා විශ්‍රාම වැඩු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධක වාර්තාව සහ ඉනුම් මම ඉදිරිපත් කරමි.
ගරු වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධක වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු මුදල් අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 20/21 සඳහා ජාතික ඉදිරිගමන බැංකුවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා මුදා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාවේ වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 1985 අංක 48 සහ 1987 අංක 28 දරන 50 මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ 4/14 වගන්තිය සමග කිය යුතු 20 වගන්තිය යටතේ මුදල් අමාත්‍යාංශයෙන් පනවන ලදුව 20/21 සැප්තැම්බර් 29 දින අංක 22/47 ඇල ඉරක් 12 දරන අතිවිශේෂ එසත් පත්‍රයේ පාලන කරන ලද රෙගුලාසි මම ඉදිරිපත් කරමි. මෙම රෙගුලාසි රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ තීමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වැවිලි කර්මාන්තමතුමා,
ගරු කථානායකතුමනි, 2018-2019 වසර සඳහා කළුබෝවිත යන ඒ කර්මන්ත ශාලා ශාලා සමාගමේ වාර්ෂික වාර්තා සහ 2019 වර්ෂ සඳහා ශ්‍රී ලංකා රබර් පරීක්ෂණ ආයතනයේ වාර්ෂික කාර්යයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව වැවිලි කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාර්ය සභාවේදී මම කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සංචාරක මැතිතුමා,
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාර්ය සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්ය සභාව වාර්තා පිළිගැන්වීම ගරු අනුර ප්‍රියදර්ශනී ආපමැතිතුමා.
Honorable Speaker, I present the report of the Committee on Public Finance on orders under the Strategic Development Project Sector No. 1, No. 14 of 2008 and budget estimates for the year 2022 of the National Audit Office, sir.
Thank you. Adhikarane Pilibandha Garu Amatthuma.
Garu Kathanayakathumani, Adhikarana Katavudu Pilibandha, Amatthyanshu Upadesha Karaka Sabhavati Yomkan Lada, Ekdasamse Hattanami Anka Pahalavadarana, අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත, තරුණ වරදකරුවන් පුහුණු පාසල් සංශෝධන පනත් කෙටුම්පත, දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත සහ සිවිල් නඩු විධාන සංග්‍රහයේ 111 වන අධිකාරිය 214 වන වගන්තිය සමග කියවිය යුතු එකී සංග්‍රහයේ 840 වන වගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයා විසින් සාදන ලද 2021 ජූලි මස දෙවන දිනති අංක 22.34 ඇලයිරක් 67 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරනවා.
මාජන පෙත්සම් පිළිගැන්වීම රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා, බුද්ධික පතිරණ මැතිතුමා.
ගරු කථානායකතුමනි, මාදිපොළ මහවැහැර සම්පත් නිවසේ යන ලිපිනයේ පදිංචි බීජී ආනන්ද බුලනගව මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, කල්මුණය පාණ්ඩිරිප්පු අංක 1 තෝඹුවර පාර යන ලිපිනයේ පදිංචි වී ආරියරත්නම් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද වශයෙන් පෙත්සම් දෙකක් පිළිගන්වමි.
රෝහිණී කුමාර විජයරත්න මෙතනින්.
අරු කථානායකතුමනි, ගලේවල දඹගොල්ල පාර අංක 348 දරන ස්ථානයේහි පදිංචි LH චන්ද්‍රකාන්ති මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු අජිත් රාජපක්ෂ මැතිතුමා. පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු හේෂා විතානගේ මැතිතුමා.
මානවකරු කථානායකතුමනි,
මුදල් ඇමතුමාගෙන් ඇසීමට.
කරු කථානායකතුමනි, ආයන්න එක පෞද්ගලික ආයතන සංඛ්‍යාව 3314 කි. ආයන්න දෙක එම ආයතන වල නම් ඇමුණුම් එකෙහි සඳහන් වේ. අන්ත ලොකු ඇමුණුමක් තියෙනවා එක. ආයන්න තුන සේවා නියුක්තිකයන්ගේ භාරකාරාර මුදලේ සමාජගතත්වයේ ලබාගෙන ඇති රත්නපුර දිස්ත්‍රික්කයේ සේවක සංඛ්‍යාව 72615 කි. එම ප්‍රාදේශීය ලේකම් එය ප්‍රාදේශීය ලේකම් කොට්ටාස අනුව වෙන්වෙන් වශයෙන් දක්වලා තියෙනවා. ඒකත් ඇමුණුමක් තියෙනවා වෙන මොන. ආයන්න රජයේ විශ්‍රාම වැටුපක් නොලබන සේවකයින් සේවයේ යෙද වූ අර්ධ රාජ්‍ය ආයතන ව්‍යවස්ථාපිත මණ්ඩල සංස්ථා අධිකාරීන් බැංකු රජය සතු සමාගම් හා සියලුම පෞද්ගලික අංශයේ මාසික වැටුප්, දෛනික වැටුප්, කොන්ත්‍රාත් වශයෙන් සහ කෑලි වැටුප් වශයෙන් ලබන සියලුම සේවකයන් එමෙන්ම සේවකයන්ගේ දළ මාසික වැටුපෙන් 3% මුදලක් සේවා යෝජක විසින් මණ්ඩලය වෙත මුලින්ම එවීමේ ලියාපදිංචි ආරම්භ වේ. ස්වයං රැකියාවල නියුක්තිකයන් සහ සංක්‍රමණික සේවකයන් ඔවුන් විසින්ම මාසික දායක මුදල් ගෙවා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලේ ලියාපදිංචි වීමට සුදුසුකම් ලබයි. ඈ යන්න පැන නොනගී.
සුදීකරු කථානායකතුමනි, අපේ ගරු ඇමතුමාට මහිතන මේක රතුපුර දිස්ත්‍රික්කයට අදාළ ප්‍රශ්නයක් විදිහට මම ඇහුවට මේක රටටම අදාළ කාරණාවක් විදිහට මම මේ වෙලාවේ මතක් කරනවා. සේවක භාරකාර අරමුදල සම්බන්ධයෙන් කතා කරනකොට අපේ ඉතිහාසය තුලත් මම හිතන්නේ මේ මේ අරමුදල සම්බන්ධයෙන් යම්කිසි කතා බහක් ලක් වෙච්ච අවස්ථාවල් තියෙනවා. ඒ අරමුදල සමහර වෙලාවට අවභාවිතා වීම සම්බන්ධව මම ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්න විදිහට අහන කරු එමුතුමනි, අපි දන්නවා පෞද්ගලික ආයතන විශේෂයෙන්ම ආර්ථික රාජ්‍ය ආයතන පැත්තකින් තිබුණත් පෞද්ගලික ආයතන හැම වෙලාවටම උත්සාහ කරන්නේ අපේ රටේ මේ සේවක අර්ථසාධක අරමුදල සඳහා දායකත්වය ලබා දීමේදී සේවකයාගේ පැත්තේ ඉඳගෙන නෙමේ කටයුතු කරන්නේ, තමාගේ සමාගම් ආයතනවල උන්නතිය ගැන හිතලා සේවකයාට ලබා දෙන උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අවම වැටුප පෙන්නනවා. ඒකේ වැටුප සමහර රුපියල් 50000ක් ලබන කෙනෙක් නම් රුපියල් 17000 18000ක් උපරිම 20000ක් තමයි මේ සේවක අර්ථසාධක අරමුදලට බැර කිරීම සඳහා අඩු කරන්න වෙන ප්‍රමාණය. මම කියන කාරණා ඔබතුමාට පැහැදිලි ඇති නිසා අපි හිතනවා මේකට පුළුල් සාකච්ඡාවක් තියෙනුන අපේ රටේ නිකන් සමාගම් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය නිසා, මේක රටේ මෙහෙම නීතියක් තියෙන නිසා තමයි සේවක අර්ථසාධක අරමුදල සඳහා අරමුදල් ලබා ගන්නේ සේවකයාගෙන් සහ ඒ සේවයා විසින් ලබා දෙන්නේ. මේ වෙනුවෙන් මම ගරු ඇමතුමාට යෝජනා කරනවා මේක රත්නපුර දිස්ත්‍රික්කයේ අපි දන්න සමහර ආයතන තියෙනවා 7800 වැඩ කරනවා. නමුත් සේවක අර්ථසාධක අරමුදලට දාන්නේ 50ක් 60ක්. එතකොට එන නිලධාරියට වුණත් මේක හරියට කර්මනාකරණය කරගන්න බෑ. ඇත්තටම රජයට ලැබිය යුතු ලොකු විශාල ආදායමක් සේවකයන් වෙනුවෙන් කවදා හරි අවුරුදු 55න් පස්සේ ගෙවන්න අහිමි වෙනවා. මේ වෙනුවෙන් සමස්ත රට පුරාම දියත් වෙන වැඩසටහනක් කතිකාවක් ඇතිවිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. එයනව මේක අවධානයට යොමු වෙලා තියෙනවද නැත්නම් එවැනි වැටපිටාවක් හදන්න පුළුවන්ද කියලා දැනගන්න කැමතියි.
අර මන්තුමා මම හිතන්නේ ඔබතුමා වැදගත් ප්‍රශ්නයක් මතු කරේ. මේ වෙනකොටම කම්කරු අමාත්‍යාංශයත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළා තියෙනවා. ඒ වගේම මේ විදිහේ සේවක අත්සාධක අරමුදලට ගෙවිය යුතු මුදල් බැර නොවුනොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන්නත් අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ගෙවීම් සිදු කරනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් අපි පුළුල්ව ඉදිරියේදී සොයා බලලා කටයුතු කරනවා. ওই චෝදනාව සමහර තැන්වල අපිටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ගැන අපි ඉදිරියේදී කටයුතු කරනවා. ඒ වගේම තමයි ඔබතුමාලටත් ඒ සම්බන්ධයෙන් විකල්ප අදහස් කීපයක් තියෙනවා නම් අපිට දැනුම් දෙන්න අපිට පුළුවන් ඒ ගැන කතා කරන්න. මොකද අපි රජයක් හැටියට විශේෂයෙන්ම සේවා දායකයා ඒ වගේම සේවකයා මේ සියලුම දෙනා සම්බන්ධයෙන් සාධාරණ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඒ හින්දා අපිට පුළුවන් ඔබතුමාලගේ යෝජනා ඒ පිළිබඳව සාකච්ඡාවකට භාජනය
කරන්න. ඔබතුමනි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ කරු කතානායකතුමනි, ඔබතුමා තරුණ ඇමතිවරයෙක් විදිහට මම හිතන්නේ මේ රටේ විශේෂයෙන්ම මේ යල් පැන ගියපු නීති වලට වඩා එහා අලුත් විදියට මේ රට යන්න ඕන කියන එක ලෝකේ දැකපු ඇමතිවරයෙක් විදිහට ඔබතුමාට අදහස් ඇති මේ සම්බන්ධව. ලෝකේ අපි ගත්තොත් එහෙම දියුණු රටවල පෞද්ගලිකංශයේ රැකියාව වලට යන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ පෞද්ගලික රැකියාවක් කරන සේවකයාට තියෙන ආරක්ෂාව වැඩි රාජ්‍යංශයට වඩා. අපේ රටේ රාජ්‍යංශයක ගාවට දුවන්නේ මේ විශ්‍රාම වැටුප තමයි ප්‍රධාන හේතුව විදියට. එතකොට සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල කියන මේ අරමුදල් වල ශක්තිය සහ ඒ තුලින් ඒ සේවකයාට ලැබෙන ආරක්ෂාව පිළිබඳ සහතිකය අපේ රටේ දෙන්න පුළුවන් ක්‍රමවේදයේ තවදුරටත් නිවැරදි කළ අලුත් කරොත්, යාවත් කාලීන කරොත් අපි හිතනවා මීට වැඩිය මේ රජයේ රැකියාවල පස්සේ එන තරුණයා විශේෂයෙන් උපාධිධාරීන් එහෙම ටිකක් ඒ තියෙන කරදරේ ඒ ආණ්ඩුවට තියෙන බර අඩුවේ. මම විශ්වාස කරනවා ගරු ඇමතුමනි මේ වෙලාවේ කම්කරු ඇමතුමා ඉන්නවා කතා කරලා බලලා මේ මේ විශේෂයෙන්ම කම්කරු ජනතාවට ඒ හයිය දෙන්න මේ අනපනත් වෙනස් කරන ගමන් රටේ උන්නතිය වෙනුවෙන් විශේෂයෙන්ම පෞද්ගලිකංශයේ මීට වඩා සුරකුමක් තියෙනවා කියන හැඟීම පෞද්ගලික අංශයේ සේවය කරන සේවකයාට නිලධාරියාට දැනෙන්න අවස්ථාවක් ඇදී යුතුයි. මම ඔබතුමාගේ ප්‍රශ්නේ විදිහට අහන්නේ අපේ රටේ සේවක අර්ථසාධක අරමුදල යම්කිසි අවස්ථාවලදී ඔබ දන්නව පහුගිය කාලේ කියවුණා සෙන්ට්‍රල් බැංක එකේ බොන්ඩ්ස් ගන්නවා එක එක තැන්වල ආයෝජනය කරනවා. සමහර ආයෝජන තියෙනවා පාඩු ලබන ආයෝජන විදිහට සිද්ධ වෙලා තියෙනවා. ඔබතුමා මම කියනකොට දන්න. එතකොට මේකට මහ බැංකුව ඍජුව සම්බන්ධ වෙලා මේක මොන ආණ්ඩුවේ කරත් වැරදි ඍජුව සම්බන්ධ වෙලා මේ කරන ගනුදෙනු වලින් වෙන හානිය හරහා අනාගතයේ දවසේ මේ අරමුදල ඒ පෞද්ගලික අංශයේ රැකියා කරන සේවකයන්ට තමන්ගේ සේවක අර්ථසාධක දීමනාව ලබා ගන්න නොහැකි තත්ත්වයකට ආවොත් එහෙම මදන මොන රජයේද එදා පාලනීට ඉන්නේ කාට හරි දොස් කියලා වැඩක් නැහැ. ඒ සුරක්ෂිතභාවය වෙනුවෙන් යම් කිසි පියවරක් ගැන හිතලා තියෙනවද කියලා ගරු අමතුමාගෙන් දැනගන්න කැමතියි.
ගරු කතානායකතුමනි, එකක් අපි රටක් අපි සහතිකයක් දෙනවා රජය හැටියට. මේ සේවක අත්සාධක අරමුදලේ මුදල් කිසිම අවභාවිතාවකට අපි රජයක් හැටියට යොමු කරන්නේත් නැහැ. ඒ වගේම යම් යම් කාරණා කීපයකදී මේ මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා විශ්‍රාම යන වයසට කලින්. අපි ඒ සම්බන්ධයෙන්ුත් ඔවුන්ට මේ මුදල් ලබා දෙන්න අවශ්‍ය වැඩ කටයුතු කරනවා. ඊළඟට කරු කතානායකතුමනේ, එකක් මේ රජයේ සේවය පුළුල් කිරීම සහ රාජ්‍ය සේවකයා පිළිබඳ විශ්වාසය අපි රජයක් හැටියට තබලා තියෙනවා. ඒ හින්දා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේ 107ක් තිබ්බ රාජ්‍ය සේවය මේ වෙනකොට 115කට වඩා වැඩි සේවක සංඛ්‍යාවක් දක්වා වැඩි කරලා තියෙන්නේ. ඒ හින්දා අපි රජයේ සේවකයා, ඒ කියන්නේ රජයට බඳවා ගැනීම අපි නතර කරන්නේ නැහැ. ඒ බඳවා ගැනීම ඒ નિયમિત පටිපාටිය තුළ සිදු වෙනවා. නමුත් ඒ එක්කම මේ රටේ පෞද්ගලික අංශයේ අපේ රටේ ආර්ථිකයට ලබා දෙන දායකත්වය, ඒ වගේම පෞද්ගලික අංශයේ පුළුල් කිරීම සඳහා අවශ්‍ය සියලුම සහයෝගය රජයක් හැටියට අපි ලබා දෙනවා. ඒ වගේම මේ සම්කරු නීතිය සම්බන්ධයෙන් විතරක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමා, අපේ රටේ යල්පැන ගිය නීති රීති ශේෂ්ත්‍රයන් රාශියක තියෙනවා. ඒ සියල්ල සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළා. දැන් මේ වෙනකොට එකින් එක ඒ වර්තමානයේ ගැලපෙන ආකාරයට ඒ නීති රීති අනපනත් වෙනස් කරමින් අපි පවතිනවා.
ඔමිසුති මොහොමඩ් මුසාමිල් මැතිතුමා,
ගරු ඇමතුමනි දැනගන්න කැමති ලාබ් සමාගම තුල ආයෝජන කරපු මුදල් මේ වෙනකොට ආයෝජන කරපු මුදල 10 ගුණයකින් විතර අඩු වෙලා තියෙනවා. ඒතර 90% විතර අපරාධයක් වෙලා තියෙනවා. ඒ අරමුදලේ මුදල් නැති වෙලා තියෙනවා. ඒතර ලාබ් ගෑස් සමාගමේ මේ අරමුදල් ලබා ගැනීම තුල අපි එක උදාහරණයක් විදිහට ගත්තේ මේ වෙන හානිය වගේ තව දේවල් වෙන්න පුළුවන්. මොකද ඒතර ආණ්ඩුව කටයුතු කරන්නේ ඒ අහිමි වෙන මුදලක.
ඇති.
ගරු කතානායකතුමනි,
එතන
අහලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ සේවක අර්ථසාධක අරමුදලේ විස්තර සම්බන්ධයෙන්. ඒකට ඔබතුමා වෙනම ප්‍රශ්නයක් යොමු කරන්න ඔබතුමාට බැරි නම් කවිරසි මහත්තයා හිටපු අමතුමාට පුළුවන් යොමු කරන්න. අපි සවිස්තරව ඒ තොරතුරු ලබා දෙන්න.
පැමිණ නෑ. උද්දීකපතින මැත්තමා,
ගරු කතානායකතුමනි, පරිසර ඇමතුමාගෙන් මම මේ ප්‍රශ්නය අහනවා.
ගරු කතානායකතුමනි, බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා විපත් කර ප්‍රශ්නයට පිළිතුරු විදියට එක නිල්ලලා ගඟට අවිධිමත් ලෙස කසල බැහැර කිරීම හේතුවෙන් ගඟ අපිරිසුදු වීම සිදුවේ. දෙක නිල්ලලා ගඟේ ජලය බලකාවල කද්දුව සහ නාදුගල යන ජලපම්පාගාර වලින් ලබාගෙන පිරිපහදු කර දිස්ත්‍රික්කයේ පුරා බෙදාහැරෙනු ලබන බවත්, එම ජලය භාවිතා කිරීමෙන් සෞඛ්‍ය තත්ත්වයට අහිතකර බලපෑමක් සිදු ඇති බවත් වාර්තා වී නොමැති බවත් මධ්‍යම පරිසර අධිකාරී විසින් වාර්තා කර ඇත. මෙම තත්ත්වයට අමතරව ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට වන බලපෑම සම්බන්ධයෙන් සෞඛ්‍යංශ පරීක්ෂා කළ යුතුවේ. තුන පිළිතුර, ජලයේ ගුණාත්මක භාවය රැකගැනීම පිණිස නිල්ලලා ගඟ දෙපස රක්ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අවශ්‍යතාවයකි. ගංගා දෙපස පවත්වා ගත යුතු රක්ෂිත ප්‍රදේශය ස්ථාපිත කිරීම සිදු කරනුයේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව මගිනි. මොකද මේක අපිට නෙමෙයි ගංගා අයිති, වාරි මාර්ග ඔබතුමා කිව්ව කාරණේ අපි පිළිගන්නවා. මේක වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් තමයි කරන්න ඕන. අපි දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ප්‍රශ්නය ඒකට පිළිතුර ඉහත තුන අනුව රක්ෂිත ප්‍රදේශ ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් සිදු කළ යුතුවේ. දෙක, වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් තීරණය කළ යුතුවේ. ප්‍රශ්නය ඒකට පිළිතුර 2016 වර්ෂය තුළ නිල්ලලා ගඟට අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරී වෙත වාර්තා වී නොමැති බව දන්වා ඇත. දෙක, ඉහත එකානුව අදාළ නොවේ. ප්‍රශ්නය ඒකට පිළිතුර ඉහත එකානුව පැන නොනගේ.
ගරු කථානායකතුමනි, ඔබතුමා මූලාසනයේ ඉන්න වෙලාවේදී නිල්වලාගඟ ගැන අහන්නට ලැබුණ ගැන මම සතුටු වෙනවා. ගරු ඇමතුමනි, ඔබතුමාට මම කියනවා 2019 දක්වා වකවානුවතුර මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නිල්වලාගඟේ පාරිසරික හානිය ගැන ඇත්තරම කුණු දැමීම විතරක් නෙමෙයි අනවසර ඉදිකිරීම ඇතුළු බොහෝ දේවල් සමහර ඒවා ඔබතුමාලගේ අමාත්‍යංශය ඇති බව ඇත්ත. හැබැයි මේ ගැන මීට වඩා නිලධාරී කණ්ඩායමක් යවලා විශේෂයෙන් මම මේක කියන ඉඳ ඔබතුමාගේ අල්ලපු දිස්ත්‍රික්කේ ඔබතුමාගේ ඥාති විශාල ප්‍රමාණයක් ඉන්න දිස්ත්‍රික්කේ මාතර ඒ නිසා මේ ගැන හොයලා බලන්න මම ඔබතුමාගේ ඔබතුමාගෙන් ප්‍රශ්නයක් විදියට දැනගන්න කැමති 2015-17 අතර වකවානුවේ මම නියෝජනය කරන අකුරැස්ස මැතිවරණ කොට්ටාසේ ඉන්ධන පිරවුම් හලක ඇතුළු ඉන්ධන කාන්දුවකින් ලීටර 12,000ක් නිල්වලාගඟට එකතු වුණා. දැන් මේක දවල් කාලයක එකතු වුණා හින්දා දැක ගන්න පුළුවන් වුණා. රාත්‍රී කාලේ එකතු වුණා නම් අර ඔබතුමාගේ උත්තරේ කියපු බලකාවල කද්දුව නාදුගල පොම්පාගාර තුනෙන් වතුරත් එක්ක ඩීසල් ලැබිලා ගරු කතානායකතුමනි ලක්ෂකාමාරක් දෙකක් ඩීසල් වතුර බීලා මහා වින්නහියක් වෙනවා. හැබැයි රාත්‍රී කාලේ නැතුව දවල් කාලේ එකතු වුණ නිසා ඒක බේරුණා. අදටත් ඒ මම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කාලේ මේක අපි ඉන්ධන පිරුම්හල සීල් තියලා තිබුණේ. දැන් මේ උත්සාහයක් ගනිමින් ඉන්නවා මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශයක් අරගෙන. මොකද අපේ කාලේ අපි ස්ථිරවම කියලා තිබුණා මේ ඉන්ධන පිරුම්හල වෙන ඕන තැනක දාගන්න. මෙතන එපා. ආයි කොයි විදියට හැදුවත් මේක නිල්වලාගඟ ගාමයි තියෙන කතානායකතුමා දන්නවා. ඔබතුමා යටතේ තියෙන මධ්‍යම පරිසර අධිකාරිය ආයි මේ බලපත්‍රය දුන්නොත් මහ වින්නැහියක් වෙන්නේ. ඒ නිසා මේ ගැන කොහෙල බලන්න කටයුතු කරන්න කියන ගමන් ඔබතුමාගෙන් මම ප්‍රශ්නයක් විදිහට අහනවා. ඔබතුමාට වාර්තා වෙලා තියෙනවද 1980 පාරිසරික පනත යටතේ පෞද්ගලික ඉඩමකවත් ගස් පහක් කපන්න බෑ රක්ෂිත ප්‍රදේශවල, විශේෂයෙන් ජලපෝෂක ප්‍රදේශවල. දැන් ඔබතුමා උත්තර දුන්නු නිල්වලාගඟේ ජලපෝෂකයක් වන දෝතලුගල දෙනියාය මැතිවරණ කොට්ටාසේ හෑන්ෆර්ඩ් වතුයායේ දෝතලුගල වතුයායට අයත් නොම්බර 16 දෝතලුගඳ ආශ්‍රිතව ජලපෝෂකය මේ වෙනකොට සංවර්ධන කටයුතු සඳහා සුද්ධ කරමින් තියෙනවා. ජාතික පාරිසරික පනත අමුඅමුවේ උල්ලංඝනය කරමින් තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ නිසා මම ඔබතුමාගෙන් පිළිතුරක් අපේක්ෂා කරනවා. නිල්වලාගඟේ දෙපොළක දැන් මේ දේ වෙනවා. එකක් තමයි අර ෂෙඩ් එකට බලපත්‍ර දෙන්න හදන එක මධ්‍ය පරිසර අධිකාරිය. දෙවෙනි එක මධ්‍යම පරිසර අධිකාරිය මේ සම්බන්ධයෙන් නොසලකා හරිනවා කියලා. මේ දෝතලුගල සිද්ධිය. මේ සිද්ධි දෙක සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය සහ ඔබේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා මම මේ සභාවේදී දැනගන්න කැමතියි.
ගරු කථානායකතුමනි, නිල්වලාගඟ ආරක්ෂා කර ගැනීම ඔබතුමා මූලාසනයේ දරන ඔබතුමාගේ වගේම බුද්ධික පතරණ මැතිතුමාගේත් අපි හැමෝගෙම වගකීමක්. ඒ නිසා නිල්වලාගඟ ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලට අපේ ඍජු දායකත්වය ඉදිරිකාල ලබා දෙනවා. අපේ සුරකිමු ගංගා වැඩසටහන යටතේත් අපි ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදනයන් ප්‍රමාණයක් ලබන අවුරුද්දේ ලබා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. සඳහා ඔබතුමාලා අපිට අදහස් ඉදිරිපත් කිරීම ඉතාමත් අගය කරන සලකනවා. ඒ වගේම බුද්ධික පතන මැතිතුමා කිව්ව ඒ පෙට්‍රල් ෂෙඩ් එකේ කතාව මම ඒ විදුලි බල බලශක්තිය අමාත්‍යවරයා ඉන්න අවදී මට මතකයි. ඒ පිළිබඳව ඉල්ලීම් ආවා. නමුත් අපි ඒකට ඉඩ දුන්නේ නැහැ. දැන් ඔබතුමා කියන මේ පරිසර අධිකාරියේ අනුමැතිය ලබා ගන්නවා කියන කාරණය පිළිබඳව මම සොයලා බලලා එසේ පාරිසරික හානියක් සිදු වෙනවා නම් එය නවත්වන්න අපි කටයුතු කරනවා. ඒ වගේම ඔබතුමා කිව්ව මේ රක්ෂිතේ ගස් කැපීමක් සම්බන්ධව කියපු කාරණය පිළිබඳවත් අපි වෙනමම පරීක්ෂණයක් කළා. එසේ සිදුවීමක් තිබෙනවා නම් පරිසර පනතට අනුව කටයුතු කළ හැකි තැනක ඒ කාර්ය සිද්ධ වෙනවා නම් අපි අනිවාර්යයෙන් මේ වෙනුවෙනුත් ක්‍රියාත්මක වෙනවා. පරිසරය ආරක්ෂා කරගන්න ගන්න තියෙන ඕනම තීන්දුවක් අපි ගන්න පසුබට වෙන්නේ නැතේ කියන එකත් පැහැදිලිවම සඳහන් කරනවා.
සුරි, මම ඔබතුමාට කියනවා ඒක ඉතාම අවශ්‍ය කාරණයක්. පරිසර පනත උල්ලංඝනය වෙන නිසායි මම ඒක කියන්නේ. සහ ඔබතුමා මේ කථානායකතුමත් මමත් ගැන සඳහන් කරමු. නිල්වලාගඟ ගරු මන්ත්‍රී ඇමතුමනි, ලංකාවේ තියෙන එකම ගඟ නිල්වලාගඟ. එකම ගඟ ඒ දිස්ත්‍රික්කෙන් පටන් අරන් ඒ දිස්ත්‍රික්කෙම මුහුදට ගන්න කිලෝමීටර් 70ක් දිග. ලංකාවේ වෙන කිසිම ගඟක් නැහැ ඒ දිස්ත්‍රික්කෙන් පටන් අරන් ඒ දිස්ත්‍රික්කෙන් මුහුදට ගලා යන. දලසලපරු ඇමතුමා දන්නෝ නිල්වලාගඟ කියන්නේ අපේ ජීවිතය, අපේ ආත්මය, අපේ භවභෝග කුමුරු මේ සියල්ල කරන් නිල්වලාගම් මිටියාවතේ කුමුරෙන් කුරුඳු. ඒ නිසා මම ඔබතුමාගෙන් දෙවෙනි ප්‍රශ්නේ විදියට අහනවා. දැන් මාධ්‍යටත් අමතක වෙලා, දේශපාලකයන්ට අමතක වෙලා, කාටත් අමතක වෙලා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව, ඒකෙන් වෙච්ච පරිසර හානිය, ඒකෙන් උණු මුහුදට උණු හායනය, මේ සියල්ල දැන් අමතක වෙලා ඒකේ ලැබෙන වන්දි මුදල පිළිබඳව දැන් කතා කරන්නේ නැහැ. වන්දියෙන් කවදාවත් මකන්න බෑ පරිසර හානිය. එතකොට එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා උණු මුහුදු හායනයට මොකද්ද දැන් අමාත්‍යංශය විදියට කරලා තියෙන මැදිහත් වීම? ඒක මං හිතන්නේ රටේ ජනතාවට දැනගන්න ඕන, මාධ්‍යට දැනගන්න ඕන, පාර්ලිමේන්තුවට දැනගන්න ඕන, අපි කාටත් දැනගන්න ඕන.
ඉල්ලලා ගඟ සම්බන්ධව බාපු ප්‍රශ්නයට පිළිතුරු විදියට ගත්තොත් මම මේ නැවතත් සඳහන් කරන්න කැමතියි ඉල්ලලා ගඟ ආරක්ෂා කර ගැනීම සඳහා මාතර දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය වගේම අපි සම්පූර්ණ රජයක් විදියට අවධානය යොමු කරනවා ලබන අවුරුද්දේ අපි ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන යම් ප්‍රමාණයකුත් ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා ඒ වගේම මේ නෞකාව පිළිබඳ එක්සර්සල් නෞකාව පිළිබඳව කාරණයේ සම්බන්ධව වෙනම කටයුතු කරනවා අපිට එතන මට මෙතන උත්තර දෙන්න පුළුවන් කමක් නැහැ ඒක ඍජු අපේ අමාත්‍යාංශයේ අදාළ කාරණයක් නෙමෙයි ඒක ඒ සම්බන්ධව කටයුතු කරන ආයතන ගණනාවක් තිබෙනවා මොකද මෙතන නීතිමය තත්ත්වයක් දැනට අධිකරණයේ තුල මේ කටයුත්ත සිදු වෙනවා කෙසේ වෙතත් මේ තුලින් යම් පරිසර හානියක් සිදු වෙච්ච බව අපි පිළිගන්නවා වගේම ඒ වෙනුවෙන් කළ යුතු සියලු කාර්යයන් කරන්න රජය දැනටම සූදානමින් ඉන්නවා අධිකරණ ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව කමිටුවක් වෙනම රැස් කරමින් එතුමා ක්‍රියාමාර්ගවලට ප්‍රවේශ වෙමින් තිබෙනවා අපි විශ්වාස කරනවා ඉදිරියේදී ඒ අවශ්‍ය පියවර ගන්න නඩු දමන්න ඒ වගේම දඬුවම් ලබා දෙන්න ආදී කටයුතු වලට අපිට මැදිහත් වෙන්න පුළුවන් මේ කියන්නේ
හරි බොහොම ස්තුතියි චමින්ද විජේසිරි මහත්මයා ආමාර්ග ඇමතුමාගේ ඇසීමට
මං ආනාගරු කතා නැහැ නේ තුගිනි පස්ස
ආමාර්ග ඇමතුමා ආමාර්ග ඇමතුමා
තන වෙන්න දන
ගරු ස්ථානායකතුමනි සති දෙක කාලයක් ඉල්ලා සිටනවා
මන්දත් අද පනවන
ඉෂාරින් දිනුන මහත්මයා
කල්ප
ඔක්කොමනේ ශානික්කෙන් රාජපුත්‍රන් මහත්මයා
ගරු කතානායකතුමනි ශාන්ත බණ්ඩාර ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කළ තියෙන ප්‍රශ්න පිළිතුරු යම් පිරිසක් සිටිය හැකි බව පිළිගනිමි ඔව් ආයන දෙක දනිමි මෙම ඉඩම් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ නොවේ එබැවින් මෙහි ඉඩම් නිදහස් කරන තෙක් බුද්ධි විඳින පුද්ගලයින්ට නියමානුකූල කිරීම ගැටලුවක්ව පවතින අතර උක්ත දෙපාර්තමේන්තුව වෙතින් ඉඩා නිදහස් කර බුද්ධි විඳින පුද්ගලයන් හට නීත්‍යානුකූල අයිතියක් ලබා දීමට කටයුතු කරනු ලැබේ. ඒ අනුව අදාළ ඉඩම් නියමානුකූල කිරීමේ කටයුතු මේ වෙනුවට ආරම්භ කර ඇත. ඈ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමාට. මම මේ ප්‍රශ්නය අහන්න ප්‍රධානම හේතු දෙකක් වුණා. එකක් කුරුණෑ දිස්ත්‍රික්කයේ ඉඩම් ඔප්පු ලබා ගැනීම සඳහා විශාල ජනතාවගේ ඉල්ලීමක් තියෙනවා. දිගින් දිගටම පසුගිය ආණ්ඩු කීපය කාලය තුළම මේ වෙනුවෙන් විවිධ දේශපාලන නායකින් හමුවෙලා සාකච්ඡා කරත් කාලය ගත කරත් තව විශාල පිරිසකට ඉඩම් ඔප්පු ලබා දීලා නැහැ. ඒ නිසා මම අර අමතුමයන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඒ කාර්යක්ෂම කරලා දෙන්න කියලා. දෙවිනියකට විශේෂයෙන්ම මේ ඉරුදෙනියාය කියලා කියන්නේ අපේ කුරුණෑ දිස්ත්‍රික්කයේ වැඩියෙන්ම එළවලු නිෂ්පාදනය කරන එළවලු වගා කරන ගොවීන් ඉන්න ගම. අපි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරාට පස්සේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ජොන්සන් බලන්ද ඇමතුමා ඇතුළු කුරුණෑ දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය මැදිහත් වෙලා ඒ ඉඩම් ගැටළු ඔබතුමාගේ සහභාගීත්වය ඇතුව ඒ ගම සමග පිළිසඳර වැඩසටහනක් තියලා ඒ නිරාකරණය කරන්න කටයුතු කළා. නමුත් ගරු අමාත්‍යතුමනි, මේ ඉරුදෙනියාය ගම්මානයේ විශේෂයෙන්ම සමග පෙරවන ආණ්ඩුව කාලයේ ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ මැදිහත් වීම නායකත්වය තුළ තමයි මේ ඉඩම් ලබා දුන්නේ. දීර්ඝ කාලයක් මේ අයට ඔප්පු ලබා දීලා නැහැ. 1992 වර්ෂයේ ඒ වකට හිටපු ගරු මහා ඇමති නැත්නම් ප්‍රධාන අමාත්‍ය ගාමිණී ජයවික්‍රමපෙරේරා මැතිතුමාගේ මැදිහත් වීම තුළ 1992 මගේ මතකයේ හැටියට ගැසට් පත්‍රයක් තුලින් මේ ඉඩම් ඔප්පු ඒ අයට ලබා දීම නවත්තලා තියෙනවා. ඉතින් ඒ නිසා දැන් ඒ ගැසට් පත්‍රය අවලංගු කරන්න අවශ්‍ය වෙනවා නැත්නම් ඉදිරි අනාගතයේදී ප්‍රශ්නයක් මතුවේ. ඒ නිසා විශේෂයෙන්ම අපේ ගරු අග්‍රාමාත්‍යතුමාගේත් මූලිකත්වයෙන් මේ තීන්දුව ගත්තේ ඒ ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් මේකට කැමැත්තක් දක්වවා ඇත්තටම ඉතා අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නේ. ඒ නිසාම ගැසට් පත්‍රයත් අවලංගු කරලා ඉතා කඩිනමින් මේ ඔප්පු ලබා දෙන්න කටයුතු කරනවාද කියලා ගරු අමාත්‍යතුමායන් දැනගන්න කැමතියි.
ගරු කතානායකතුමනි,
මේ මෙතුමාගේ ප්‍රශ්නය පිළිබඳව අපි හොඳරම දන්නවා. ඉරුද එරුවෙන අය ඒ ප්‍රදේශයට අපේ ගරු අගමැතිතුමත් ඒ වගේ අපේ ජ්‍යෙෂ්ඨ ප්‍රනාන්දතුමා ඇතුළු දේශපාලන අපේ අධිකාරිය සියලුම ඇමතිවරු ඒ වගේම අපේ ඉඩම් කොමසාරිස් ජෙනරල්වරයා ඒ වගේම අපේ වනජීවී ගරු සීවී රත්නායක ඇමතිතුමත් ඒ ස්ථානයට ගියා. ගිහිල්ලා අපි ඒ පිළිබඳව තොරතුරු හොයලා බලලා මේ වෙනකොට වනජීවි සහ වන සංරක්ෂණ ඇමතිවරයා හැටියට ගරු සීවී රත්නායක ඇමතිතුමා ඉඩම් නිදහස් කරලා දෙන්න මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. ඒ කටයුත්ත කෙරුණ හැටියේ අපි ඉඩම් අමාත්‍යාංශය මගින් ඒ අදාළ ඔප්පු ලබා දෙන්නත් කටයුතු කරනවා කියන එක මම ප්‍රකාශ කරන්න කැමැති.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම ඒ පිළිබඳ අවධානය යොමු කරනා වගේම අපි දන්නවා අපේ රටේ ඉඩම් ඔප්පු ලබා දීමේදී විශේෂයෙන්ම ස්වර්ණ භූමි සහ ජය භූමි ඔප්පු විශාල ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. දැන් මේ වගේ පසු උරුමය යද්දී ඒ පවුලේ වැඩිමහල් දරුවට තමයි ගරු කතානායකතුමනි අයිතිය යන්නේ. මේ තුළ විශාල වශයෙන් ප්‍රශ්න ගණනාවකට ඒ පවුල්වල අය මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ අයිතිය මොකද පවුලේ සමහර අය ඇත්තටම මේක මුලින් මේ ආඥා පනත ඒ කියන්නේ දීර්ඝ කාලයකට පෙර මේ තීරණය ගද්දී පවුලේ ඊළඟ බර ගන්න එහෙම නැත්නම් පවුලේ තාත්තා බවට පත් වෙන්න වැඩිමහල් දරුවත් පිරිමි දරුවා තමයි. නමුත් දැන් සමාජ පරිවර්තන ගණනාවක් වෙලා තියෙනවා. ඒ තුළ ඒ පිරිමි දරුවාට ගියාම ඒ අයිතීන් අනිත් අයට බෙදා දීම පැවරීම් කිරීම පිළිබඳව විශාල ප්‍රශ්න මතුවෙලා අපේ මහජන දිනවලදී වැඩි පිරිසක් ඇවිල්ලා ජනතාව ඒ ප්‍රශ්න අපිට ඉදිරිපත් කරනවා. ඒ නිසා මේක මේ ආඥා පනතකින් ඇවිල්ලා තියෙන නිසා මේ වෙනස් කිරීමට සුදුසු කාලය කියලා මම යෝජනා කරන අතරම මං ගරු ඇමතුමෙන් අහන්න කැමතියි ඒ වෙනුවෙන් කටයුතු කරන්න අමාත්‍යාංශය ඇතුළේ ක්‍රියාමාර්ගයක් ගන්නවාද කියලා.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම අපි අතිගරු ජනාධිපතිතුමත් මේ අවස්ථාවේ ඉන්න වෙලාවේ එතුමා ඉස්සලාම මේ සැසිවාරය ආරම්භ කරන්න ඇවිල්ලා එතුමාගේ කතාවේදී කිව්වේ ඉඩම් ඔප්පු බලපත්‍ර නැති අයට ඉඩම් ලබා දෙන්න කියලා. නිරන්තරයෙන් මේ පිළිබඳව අපි දැනුවත් කරනවා. ඒ අනුව විශේෂයෙන්ම අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා මම ඔය ආඥාපනත ඉඩම් ආඥාපනත සංශෝධනය කරන්න. ඒක සංශෝධනය කළ යුතුම දෙයක්. මොකද අද වැඩියෙන්ම ඉඩම් නඩු උසාවියල තියෙන ඉඩම් නඩු. ඒ නිසා දෙමාපියෝ දරුවෝ මේ වෙනස්කම් කරා ගන්නවා, ගහ ගන්නවා, මරා ගන්නවා. ඉතින් ඒ தත්ත්වයේ තේරුම් අරන් අපි දැනට කැබිනට් අනුමැතිය ලැබලා නීතිපතිතුමාලාට ඇරලා අපිට ලබන මාස වෙනකොට පාර්ලිමේන්තුවට මේ සංශෝධන ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ගැටලු ගොඩක් අඩු වෙනවා, උසාවි යන තත්ත්වෙත් අඩු වෙනවා. ඒ කටයුත්ත අපි ගරු මන්ත්‍රීතුමා කරන්න ලෑස්ති වෙලායි තියෙන්නේ කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි.
කුමාරසිරි මැතිතුමා, වාරිමාර්ග මැතිතුමා ඇසීමට ලැබසර්. වරුණ ලියනගේ මැතිතුමා,
අනවගරු කතානායකතුමා,
ග්‍රාම මැතිතුමා,
ගරු කතානායකතුම,
ගරු කතානායකතුමනි,
යෝජනාවක් කරන අවස්ථාවද? යෝජනාවක් හදිසි කාරණයක් නිසා
උවික්ස.
ගරු,
ඔව්,
ගරු අගමැතිතුමා, ගරු අගමැතිතුමනි, මට යෝජනාවක් කරන අවස්ථාවක් දෙනවද?
මොකද මේ අවස්ථාවේ දැන් බෑ. මේක වෙනම කරන්න. දෙවන මට දෙවන ප්‍රශ්නේ මුසමිල් මැතිතුමා කැපිල් කරන්න.
මම අහනවා කතානායකතුමනි,
කතානායකතුමනි, මේ සත්‍ය දෙකක් අල්ල
ඉන්නවා. මරික්කාර මැතිතුමා ඉඩම් ඇමතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, SM මරික්කාර මැතිතුමාගේ තුන්වෙනි ප්‍රශ්නේ ඉඩම් ඇමතුමාගෙන් මම අහනවා.
මම සභාගත කරනවා ගරුවන්තුමා. උත්තරේ තියෙනවා, සභාගත කරනවා.
ඉසුදී. ඉන්ද්‍රනිල් අමරසේන මැතිතුමා.
ගරු කතානායකතුමනි, තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මැතිතුමා සෞඛ්‍ය මැතිතුමාගෙන් අහන ප්‍රශ්නය මම අහනවා.
සභාගත කරනවා ගරු කතානායකතුමනි.
ශානික්‍යන් රාජපුත්‍රන් මැතිතුමා, රාසමාණිකම් මැතිතුමා.
ගරු කතානායකතුමනි, ශානික්‍යන් රාජපුත්‍රන් රාසමාණිකම් මන්ත්‍රීතුමා සංචාරක මැතිතුමාගෙන් අසන ප්‍රශ්නය මම අහනවා.
ගරු කතානායකතුමනි, සභාගත කරනවා.
කුමාරසිරි මැතිතුමා,
මම අහනවා ගරු කතානායකතුමනි. කුමාරසිරි මැතිතුමාගේ ප්‍රශ්නය අහනවා ගරු කතානායකතුමනි.
විශ්ුති. විසිහත දෙක යටතේ ප්‍රශ්නය ගරු සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමා.
ගරු කථානායකතුමනි, සහල් මිල පාලනය සම්බන්ධයෙන් රජය විසින් සිදුකරනු ලබන අදූරදර්ශී හා අතාර්ථික ක්‍රියාමාර්ග හේතුවෙන් පාරිභෝගික ජනතාව පමණක් නොව කුඩා හා මධ්‍ය පරිමාණයේ වීමෝහිනියන්ද දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා තිබේ. කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් 850ක් පමණ රට පුරා පවත්වාගෙන යන අතර ඍජුවම 25,000කට ආසන්න සේවක සංඛ්‍යාවක් මෙම කර්මාන්තයෙන් ජීවන වෘත්තිය සපුරා ගන්න. රටේ සහල් නිෂ්පාදනයෙන් 65%, මේක මුද්‍රණය වෙලා තියෙන 36% කියලා මම ඒක නිවැරදි කරනවා. රටේ සමස්ත සහල් නිෂ්පාදනයෙන් 65%ක් පමණ දායකත්වයේ දක්වන්නේ මෙම කර්මාන්තය. COVID-19 තත්ත්වයේ යටතේ වෙළඳ පොලේ සිදුවන අසමබරතාවයන් පාලනයට හා ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සෑම විටම විශාල ආර්ථික දායකත්වයක් ලබා දෙයි. එසේහෙන් රජයක් සිදු කළ යුතුව තිබුණේ කුඩා හා මධ්‍ය පරිමාණයේ නිෂ්පාදකයන් වෙළඳ පොළ තුළ ආරක්ෂා කර ගනිමින් ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසීම. ගරු කථානායකතුමනි, එහෙත් වර්තමාන රජය විසින් තරඟකාරී ලෙස මිලපාලන ගැසට් නිකුත් කරමින් වීමෝල් හිමියන් හා ගබඩාකරුවන් සංචරණ සීමා පවතින කාල සීමාවන්හි ලියාපදිංචි කිරීමට උත්සාහ කරා. එමෙන්ම සංදර්ශනාත්මක හදිසි වැටලීම් සිදු කරමින් මෙම ව්‍යාපාරකින් බරපතල වංචාකරුවන් ලෙස ජනතාවට ඒත්තු ගැන්වීමට කටයුතු කළා. අපැහැදිලි නීතිමය තත්ත්වයට මුවා වෙමින් සිදුකරනු ලැබූ මෙම බලහත්කාරී ක්‍රියා වඩා තීව්‍ර කරමින් හදිසි නීතිය පැනවීම හා වැටලීම් මගින් ලබාගත් වී වෙනුවෙන් අඩු මිලක් ගෙවමින් රජයේ කුඩා හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් කබලෙන් ලිපට අද දැමුණු ලැබුණි. මෙහි අවාසනාවන්ත ප්‍රතිඵල අද වන විට ලැබී තිබේ. පාරිභෝගික අධිකාරී වීගබඩා හිස් කළ හේයින් අඛණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියක් සිදු කිරීමට නොහැකිව අද කුඩා හා මධ්‍ය පරිමාණ වීමෝල් කර්මාන්තය අක්‍රියව පවතී. අනිසි ලෙස ලබාගත් වීවලට අඩු මිලක් ගෙවීම හේතුවෙන් සේවක පරිණඩි ණය වාරික ලීසින් වාරික ගෙවා ගැනීමට පමණක් නොව ඊළඟ කන්නේ වීමලදී ගැනීමටද මුදල් නොමැති තත්ත්වයක් උදා වී තිබේ. එම කර්මාන්තයේ මගින් නිෂ්පාදන සාධක සපුරාගත් සත්ව ගොවිපල ගඩොල් නිෂ්පාදන කර්මාන්ත ආදියද මේ වන විට අර්බුදයකට ලක් වී තිබේ. ගරු කථානායකතුමනි, හදිසි රසායනික පොහොර තහනම ඊළඟ කන්නේ වී නිෂ්පාදනය අඩුවීමේ අනිවාර්ය කරුණක් වෙනවා. ගරු ජනාධිපතිතුමාත් මේ සභාවේ සිටින මොහොතේ මම කැමති ඔබතුමාටත් ඔබතුමාගේ දැනගැනීමටත් පැහැදිලි කිරීමක් කරන්න. සමන් ධර්මකීර්ති පාංශු සරුබව සහ පෝෂණ කළමනාකරණ පිළිබඳ මහාචාර්ය කෘෂි විද්‍යාපීඨයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය. එතුමා කියනවා නැනෝ යූරියා පිළිබඳව ඒක කාබනික පොහොරක් නොවේ, ඉතාම මිල අධිකයි. ලීටර් 2.5න් ලැබෙන්නේ නයිට්‍රජන් ග්‍රෑම් 100ක්. ඇත්ත වශයෙන්ම ගොයන් ගහට අවම වශයෙන් කිලෝ 50ක් අවශ්‍යයි. වෙන නයිට්‍රජන් පොහොර දුන්නේ නැත්නම් දිනකට 4 පාර ගානේ ස්ප්‍රේ කළත් අවශ්‍ය නයිට්‍රජන් නැනෝ යූරියා වලින් දෙන්න බෑ. මේව ගැන ලංකාවේ පරීක්ෂණ කරලා නැහැ. උස් භෝග සඳහා ඉරිඟු වැනි භෝගවලට ස්ප්‍රේ කරන්නට වෙන්නේ ද්‍රෝණ තාක්ෂණය හරහා. අලුත් නිෂ්පාදනයක් නිසා පරිසරයට විය හැකි හානි පිළිබඳව තොරතුරු ලෝකෙත් අඩුයි. නැනෝ පෝර සඳහා SLS ප්‍රමිතියකුත් නැහැ. කාබනික කෘෂිකර්මය සඳහා වන SLS ප්‍රමිතිය නැනෝ නිෂ්පාදනය අනුමත කරන්නේත් නැහැ. එනිසා විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමත් මේ සභාවේ සිටින මොහොතේ විශේෂයෙන්ම නැනෝ යූරියා ධීරය පිළිබඳව මේ කරුණු කාරණා සමන් ධර්මකීර්ති මහාචාර්යතුමා මේ විෂය පිළිබඳ විශේෂඥ මං යෝජනා කරන ඔබතුමාට එතුමත් සම්බන්ධ කරගෙන මේ පිළිබඳව වැඩිතුරු තොරතුරු ලබා ගන්න. ඇත්ත වශයෙන්ම මේ නැනෝ යූරියා පිළිබඳව නිවැරදි උපදෙස් ලැබුණද නැද්ද කියන එක බරපතල ප්‍රශ්නයක්. ගරු ජනාධිපතිතුමාගේ අවධානයට මම යොමු කරන්න කැමති ආචාර්ය SDM චින්තක රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. එතුමා කියනවා නයිට්‍රජන් ප්‍රතිශතය මේවයි තියෙන්නේ 104යි. මේක පොහොරක් නොවේ. මේක ශාක වර්ජක උත්තේජකයක් කියලා. මෙහි ඇති යූරියා ප්‍රමාණය අනුව කෘෂිකර්ම ලේකම්තුමා විසින් පවසන ආකාරයට අක්කරේට මිලිලීටර 250ක් යෙදුවොත් අක්කරේටම ලැබෙන්නේ යූරියා ග්‍රෑම් 23යි. යූරියා ග්‍රෑම් 23කින් අක්කරක් වගා කරන්නට පුළුවන්. මෙම ශාක වර්ධන උත්තේජකයේ ක්‍රියා කරන්නේ පසේ ඇති නයිට්‍රජන් සහ අනිකුත් පෝෂණ කාර්යක්ෂම ශාකයට ලබා දීම. එනම් මේක වැඩ කරන්නට නම් පසේ නයිට්‍රජන් තිබිය යුතුයි. පසේ නයිට්‍රජන් නොමැතිව මේ පමණක් යෙදීමෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මූලික පොහොර ලෙස නයිට්‍රජන් පසට එක්කිරීමෙන් පසුව මෙම නැනෝ යූරියා එක්කිරීමට නිර්දේශ කරලා තිබෙනයි කියලා ඒ ආයතනයම කියනවා. මම මේ තොරතුරු හැන්සාට් ගත කරනවා, සභාගත කරනවා. ඒ වගේම ගරු ජනාධිපතිමාගේ අවධානය යොමු කරන්න කැමති නැනෝ යූරියා වාණිජ නිෂ්පාදනයක් ලෙස ඉන්දියාවේ එළිදක්වා තවම මාස දෙකක්වත් නැහැ. එම නිසා මෙහි ගුණාත්මක භාවය පිළිබඳව ඉන්දියාවේ ගොවිනුත් දන්නේ නැහැ. ඒ වගේම ශාකාවේ පාරිසරික ශාකා පාංශු තත්ත්වයේ යටතේ මෙම නැනෝ යූරියාවල ක්‍රියාකාරීත්වය කොහොමද සිදුවෙන්නේ කියන එක පිළිබඳව අධ්‍යයනයක් කරලා නැහැ. මේ කතාව කියන්නේ ආචාර්ය SDM චින්තක මැතිතුමා, රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. විශේෂයෙන්ම මේ කරුණු දිහා බලනකොට ඇත්ත වශයෙන්ම මේ නැනෝ දියර පොහොරවලින් ඒ බලාපොරොත්තු වෙන නිෂ්පාදන උත්තේජකය ලැබෙනවද නැද්ද කියන එක බරපතල ප්‍රශ්නයක්. ගරු කතානායකතුමනි, දැනටමත් ප්‍රාග්ධන ඌනතාවෙන් පෙළෙන කුඩා හා මධ්‍ය පරිමාණයේ වීමෝල් හිමියන් මහ පරිමාණ වීමෝල් හිමියන් සමග තරඟ කොට අඩුවට වී නිෂ්පාදනයේ මිලදී ගැනීමට නොහැකිව වෙළඳ පොලෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව යාමේ අවධානමක් පවතින. තවද මෑතකදී කැබිනට් මණ්ඩලය පුද්ගලික සමුපකාර හවුල්කාරීත්වය යන නමින් සිය හිතුමිතුරන් වෙනුවෙන් නවීන පහසුකම් සහිත වීමෝල් පහක් ස්ථාපනය කිරීමට අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ. අනාගත වී සහල් වෙළඳපොළ සීමිත කිහිප දෙනෙකුට පමණක් සීමා කොට කුඩා හා මධ්‍ය පරිමාණයේ වීමෝල් හිමියන් දලවසින් ගත්තොත් 800ත් 900ත් අතර ප්‍රමාණයක් සිටිනවා. සම්පූර්ණයෙන්ම වෙළඳපොළින් ඉවත් කිරීම සඳහා මෙවන් තීරණ ගන්නේ ඇයිදයි කියන එක පිළිබඳව සැකයක් උපදවන වර්තමාන රජය අසාර්ථක ආණ්ඩුකරණ එක පරමාදර්ශයක් වෙමින් හාල්මිල පාලෙන්ට රිවර්ස් ගැසට් මාධ්‍ය සංදර්ශන හා නීතිමය බලහත්කාරකම් වැනි ක්‍රියාමාර්ග සිදු කළ අතර එමගින් නිදහස් වෙළඳපොළ ආර්ථිකයේ වෙළඳපොළ පාලනය සඳහා වඩාත් ඵලදායී උපාය මාර්ගයක් ලෙස භාවිත වූ නියාමනය යන්න අද වන විට විහිළුවක් බවට පත් වෙලා තිබෙනවා. දරු කතානායකතුමනි, තවද සහල් වෙළඳපොළ තරඟකාරීත්වය නැති කිරීමේ ප්‍රතිඵල පාරිභෝගිකයා පිට පටවා පාරිභෝගික අයිතීන්ද උල්ලංඝනය කර තිබෙනවා. අවසානයේ සැලසුම් සහගත කුඩා හා මධ්‍ය පරිමාණ වීමෝල් කර්මාන්තය බිඳ වැට්ටවීමට කටයුතු කර රට තුළ නිදහසේ ව්‍යාපාරය කරගෙන යාමේ අයිතියද උල්ලංඝනය කර තිබෙනවා. ඒ අනුව මේ ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජෙන් බලාපොරොත්තු වෙනවා. 1. රිවර්ස් ගැසට් තරඟය හදිසි නීතිය පාරිභෝගික අධිකාරියේ වැටලීම් තුළින් පවා වෙළඳපොළ සහල් මිල පාලනය කිරීමට ගනු ලැබූ උත්සාහයන් අසාර්ථක වූ බව රජයේ පිළිගන්නේද? 2. කුඩා හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් ආර්ථිකය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව හා ඔවුන් ආරක්ෂා කළ යුතු බව රජය පිළිගන්නේද? 3. ණය වාරික හා ලීසින් වාරික ගෙවීමට නොහැකිව සිය ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකිව සිටින කුඩා හා මධ්‍ය පරිමාණයේ වීමෝල් හිමියන්ට රජයේ ලබා දෙන කෙටි කාලීන හා දිගු කාලීන සහන හා විසඳුම් කවරේද? මම කැමති මේ අවස්ථාවේ පිළිතුර ලබා දෙන ගරු අමාත්‍යතුමාගෙත් ඒ වගේම ගරු ජනාධිපතිතුමාගෙත් අවධානය යොමු කරන්න සිසිර හාල්මෝල 7 අඹගහ පැලැස්ස ඒ ඇයට ලියුම් ඇවිල්ලා තියෙනවා ප්‍රසිද්ධ වෙන්දේසියට ඒ ඇයව දමනවායි කියලා. මේ වගේ කුඩා හා මධ්‍ය පරිමාණයේ වීමෝල් හිමියන් රාශිය අද ඉතාමත්ම අසීරුතාවයට පත් වෙලා තිබෙනවා. ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේකට මැදිහත් වෙලා අපේ මේ කුඩා හා මධ්‍ය පරිමාණයේ වීමෝල් හිමියන් ආරක්ෂා කරන්නට කටයුතු කරන්නයි කියලා මම බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා. 4. රසායනික පොහොර නොමැති වීම නිසා ඉදිරි කන්නේ වී අස්වැන්න කුපමණ ප්‍රමාණයකින් අඩුවේදයි ඇස්තමේන්තු කර තිබේද? එසේ අස්වැන්න අඩුවීම හේතුවෙන් ගොවීන්ට මෙන්ම බිඳ වැටෙන වී සහ කර්මාන්තකරුවන්ට සිදුවන අලාභය පියවීමට රජයේ විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? දැන් ගරු කථානායකතුමනි අපිට ඇහුණා බොහෝ ඇමතිවරුන් කියනවා යම්කිසි අස්වැන්නේ අඩුවක් සිදු වුණොත් නිෂ්පාදනයේ අඩුවක් සිදු වුණොත් ඒ අඩුව පිරිමහ ගන්නට යම්කිසි වන්දියක් ගොවි ජනතාවට ලබා දෙනවායි කියලා. ඇත්ත වශයෙන්ම මේ වන්දිය ලබා දෙන්නට ක්‍රමවේදයක් සකස් කරලා තිබෙනවද? ඒට අරමුදල් වෙන් කරලා තිබෙනවද කියන එක ගැන මම අහන්න කැමතියි. පහ, රජයේ විසින් කුරුණෑගල අනුරාධපුරයේ මඩකලපුව හම්බන්තොට සහ අම්පාර යන දිස්ත්‍රික්වල මහා පරිමාණ වීමෝල් ස්ථාපිත කිරීමට කටයුතු කරනු ලබන්නේ මේ ප්‍රදේශයන්හි කුඩා හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් ප්‍රමාණවත් නොමැති නිසා. එම අමාත්‍ය මණ්ඩල තීරණයේ ක්‍රියාත්මක කිරීම සඳහා රජය මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? එමගින් වී සහල් කර්මාන්තය තවදුරටත් කතිපයාධිකාරීත්වයට, ඒ කියන්නේ ඔලිගොපලි වෙළඳපොළ තරංකාරීත්වයේ අයිතිකරුවන් කිහිප දෙනෙකුට සීමා වීමේ තත්ත්වයට තමයි ඒක කියන්නේ. එය සීමාවක් වන බව රජය පිළිගන්නේද? අවසාන වශයෙන් ගරු ජනාත්මාගේ අවධානය යොමු කරන්නට කැමති නැවත නැවතත් අර ගුජරාත් ප්‍රාන්තයෙන් ගෙන්වපු යූරියා ඒ දියර පොහොර වර්ගය, ඒ පිළිබඳව විශේෂයෙන්ම මේ රටේ කෘෂි විද්‍යා ශාස්ත්‍රයේ, රසායන විද්‍යා ශාස්ත්‍රයේ ඒ විද්‍යාඥයින්, ඒ විශේෂඥයින්, ඒ විද්වතුන් ඉදිරිපත් කර තිබෙන වාර්තා සැලකිල්ලටගෙන කරුණා කරලා ඒ පිළිබඳව අපේ රටේ ගොවි ජනතාවට නියමානුකූල පැහැදිලි කිරීමක් කර දීලා, විශේෂයෙන්ම අද රටේ ගරු ජනාධිපතිතුමනි අද රටේ ඉතාමත්ම දැවැන්ත සමාජ වෙසනයක් සිදු වෙලා තිබෙනවා. අද ගොවි ජනතාව මහපාරට බැහැලා, අද ගොවි ජනතාවගේ දුක්ගින්න, බඩගින්න, ඒ වගේම අසහනය, පීඩනය අද ඒ අය බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. මේ පිළිබඳව ඉතාමත්ම ඉක්මනින් විසඳුමක් ලබා දෙන්නට කටයුතු කරන්න. මේ සමාජ වෙසනය අපි වළක්වන්නට ඕන. සසක්තියෙන් සෝත්සාහයෙන් ජීවිතාව කරගෙන ගිය ගොවි ජනතාව අපි රකින්නට ඕන. ඒ ගොවි ජනතාව රැක ගැනීම සඳහා ඔබතුමා විශේෂයෙන්ම කෘෂි විද්‍යා ශාස්ත්‍රයේ විද්‍යාඥින්ගේ උපදෙස් ලබාගෙන
ඔබතුමයි කාලය දෙක
සුසු කටයුතු ක්‍රියාත්මක කරන්නයි කියලා මම යෝජනා කරනවා.
බොහොම ස්තුතියි. 10 ඉවරයි. දැන් උත්තරයක් දෙන්න වෙලාවක් තියද මන්?
ගරු කථානායකතුමනි, මම මුලින්ම විපක්ෂ නායකතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ කරුණ පිළිබඳව තවදුරටත් දැනුවත් කිරීම සඳහා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කිරීම පිළිබඳව. මේ ප්‍රශ්න පහෙන් ප්‍රශ්න හතරකට මම පිළිතුරු ලබා දෙනවා. එක ප්‍රශ්නයකට කෘෂිකර්ම අමාත්‍යතුමා පිළිතුරු ලබා දෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ පාරිභෝගික අධිකාරියත් අතිගරු ජනාධිපතිතුමා, විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා අපේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට පාරිභෝගිකයා වෙනුවෙන් ජනතාව වෙනුවෙන් හදිස්සි නීතිය පාවිච්චි කරපු පළවෙනි අවස්ථාව මේක. ඉතිහාසයේ ත්‍රස්තවාදයේ මර්ධනය වෙනුවෙන් තමයි හදිස්සි නීතිය පාවිච්චි කළේ. ඒ පාවිච්චි කළේ සද්භාවෙන් පාරිභෝගික ආරක්ෂා කිරීමේ අවංක පරමාර්ථයක් ඇතුව. පාරිභෝගික අධිකාරිය මගින් පණවන ලද මේ ගැසට් නිවේදනය සහ හදිසි නීතිය පනත යටතේ මේ ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් අද තිබෙනවටත් වඩා වැඩි මිලකට තමයි පාරිභෝගිකයන්ට මේ සහල් සහ වී වගේම සීනි පරිභෝජනය කරන්න සිද්ධ වෙන්නේ. ඒක අපට සංඛ්‍යාලේක නැතුව කරුණු ඇතුව අනිවාර්යෙන්ම ඉදිරිපත් කරන්න පුළුවන්කමක් තිබෙනවා. එම නිසා රජයේ සද්භාවයෙන් පාරිභෝගික අධිකාරී විදිහට ගැසට් නිවේදන පළ කරා වගේම අතිගරු ජනාධිපතිතුමාත් හදිසි නීතිය යටතේ අපේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒ ගැසට් නිවේදනය පළ කළේ පාරිභෝගික ආරක්ෂා කිරීම වෙනුවෙන් කියන එක මුලින්ම සඳහන් කරන්න ඕනේ. ඒක ප්‍රතිඵල අපි උක්ති බින්ද ඒක අසාර්ථකයි කියලා කොහෙත්ම අපිට කියන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම අද සහල් මිල පිළිබඳව කතා කරනවා. නමුත් මීට අවුරුදු ගණනාවකට පෙර ප්‍රශ්න දෙකක් කතා කළා. පළවෙනිම ප්‍රශ්නේ වීටික විකුණ ගන්න විදිහක් නැහැ, ගොවියට සාධාරණ මිලක් ලැබෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ. දැන් අද ඒ ප්‍රශ්නේ කතා කරන්නේ. ඒ ප්‍රශ්නේ කතා කරන්නේ. අතිගරු ජනාධිපතිතුමා විසින් රුපියල් 32කට ගත්ත වී රුපියල් 50 52ක සහතික මිලක් තිබ්බේ. ඒකෙන් කොහෙවත් කියන්නේ 52කට ගන්න කියන. නමුත් ගොවීන් 52කට වඩා වී අලෙවි කරගත්තා. ගොවීන්ට ඉතාමත් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්කමක් ලැබුණා. එතකොට සහල් කිලෝ එකක් හදන්න වී කිලෝග්‍රෑම් 1.5ක් අනිවාර්යෙන්ම මුද්‍රව්‍ය විදියට පාවිච්චි කරලා තමයි සහල් නිෂ්පාදනය කරන්නේ. ඒක පිළිබඳව අලුතෙන් සඳහන් කරන්න දෙයක් නෑ. එතකොට වී මිල වැඩි වෙනකොට සහල් මිල වැඩිවීම ප්‍රායෝගිකව කොහෙත්ම කරන්න පුළුවන්කමක් නැති බව මං හිතන්නේ ඕන පොඩි ළමයෙකුටවත් අවබෝධයක් වෙන කරුණක්. එතකොට රටක් විදියට ගත්තහම අපි ප්‍රථම වතාවට ගොවියට සාධාරණ මිලක් ලබා දීලා ගොවියගේ පැත්තෙන් මේ ප්‍රශ්නේ සඳහා ස්ථිරසාර විසඳුම් ලබා දීමට කටයුතු කරලා තිබෙනවා කියන එක අපි බොහොම වගකීමකින් යුතුව මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම කුඩා හා මධ්‍ය පරිමාණික මෝල් හිමියන්ගේ ප්‍රශ්නේ විපක්ෂ නායකතුමාගේ දෙවෙනි සහ තුන්වෙනි ප්‍රශ්න දෙක අපි කොහෙත්ම කුඩා හා මධ්‍ය පරිමාණික මෝල් හිමියෝ අමතක කරලා මේ අය විනාශ කළ යුතුයි කියන තැන මොනම ආකාරයකටවත් කටයුතු කරලා නැහැ. බොහොම පැහැදිලිව සඳහන් කරනවා අපේ රටේ සහල් නිෂ්පාදනයේ 60%කට 65%කට ආසන්න ප්‍රමාණයක් දායකත්වය ලබා දෙන්නේ කුඩා හා මධ්‍ය පරිමාණික මෝල් හිමියෝ. 35%ක් විතර තමයි ප්‍රධාන මෝල් හිමියෝ මේ නිෂ්පාදන වෙළඳපොළට ලබා දීමට කටයුතු කරන්නේ. එම නිසා අද වර්තමානයේදී කුඩා හා මධ්‍ය පරිමාණික මෝල් හිමියන්ගේ ප්‍රශ්නය අද ඇති වුණු ප්‍රශ්නයක් නෙමෙයි. බොහොම පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. කුඩා හා මධ්‍ය පරිමාණික මෝල් 800ක් 850ක් තිබෙනවා. මේ 850ෙන්ම අපි ඒ අයගේ දැනට තිබෙන ණය පිළිබඳව තොරතුරු ලබා ගත්තා. අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවට කුඩා හා මධ්‍ය පරිමාණික මෝල් හිමියන්ගේ නියෝජිතයෝ කැඳවලා ඒ තොරතුරු අපට ඉදිරිපත් කළා. මේ අයගෙන් 450කට විතර ණය ප්‍රශ්නයක් තිබෙනවා. ඒ 450ෙම ණයවල එකතුව ගත්ත ණයවල එකතුව බිලියන 8.9යි. බිලියන 8.9යි. තව බිලියන 7ක් විතර මේ අය ආපහු ණය ගෙවන්න ඕනේ. ණය ගෙවන්න ඕනේ. දැන් මේ බිලියන 8.9 ණය ඊයේ පෙරදාගත් ණය නෙමෙයි. 2014-15 ගත්ත ණය තමයි විශේෂයෙන්ම මේ මෝල් හිමියෝ මේ ණය බවට අදපත් වෙලා තිබෙන්නේ. අමත් ගිය රජයේ හිටියා. මංගල අමාත්‍යතුමා මුදල් අමාත්‍යතුමා විදියට මමත් එතුමත් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා විදියට මමත් මෝල් හිමියෝ කැඳවලා ඉතින් උත්තරේ දෙන්න එපා. ඉන්න පොඩ්ඩක්. එතකොට මේ මෝල් හිමියෝ කැඳවලා අපි එදා මේ ණය ප්‍රශ්නේ විසඳන්න හැදුවා. නමුත් ඒ ප්‍රශ්නේ උත්තරේ දෙන්න ඕනේ. මේ මෝල් හිමියන්ගේ ණය ප්‍රශ්නේ මොකද්ද කියන එක පැහැදිලි කරන්න ඕනේ. මේ මෝල් හිමියන්ගේ එදා අපට ණය 7-5ක්වත් අපිට ආපහු කපා හරිනවත් මොනවත් කරන්න බැරි වුණා. ඒක සාකච්ඡාවකට පමණක් සීමා වුණා. ඒකින්ද අද මේ ගොවියෝ එයා මොකද්ද කියන්නේ ණය අපි හැම මොකද්ද ණය වෙන්න හේතුව? සමහර අයගේ මතයක් තිබුණා මේ වීමෝල් ණය අරගෙන පරිභෝජනයට වියදම් කරනවා, වාහන ගන්නවා, අරව ගන්නවා, මේව ගන්නවා කියලා. නමුත් ඒ අය කිව්වා කරුණු කීපයක්. 2014-15-16-17 හැම අවුරුද්දකම මේ අය වී ගන්න ණය ගත්තා. හැබැයි ඊට පස්සේ වී අස්වැන්න ආවට පස්සේ හාල් පිටරටින් ගෙන්නුවා. ඒ හින්දා තමයි මේ කට්ටියට ණය ගවන්න බැරි වුණේ කියලා මේ මෝල් හිමියෝ එදා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී කියපු කරුණ. ඉතින් නමුත් මේ ණය පිළිබඳව යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න දැන් කටයුතු කරලා තිබෙනවා. මේ අයගේ ණය වාරික තියෙනවා 1,300,000ක් විතර දඩපොලි. ඒවගේම ණය වාරික තියෙනවා බිලියන එකක් විතර. ඉතින් මේ වන විටත් විශේෂයෙන්ම බැංකු සහ මූල්‍ය ආයතන 32ක මේ ණය 400ම අරගෙන තිබෙන්නේ. ඒ අනුව විශේෂයෙන්ම අදටත් අපි උත්සාහ කරන්නේ ඒ අයට අවශ්‍ය කරන ඒ සහනය ලබා දීලා කුඩා හා මධ්‍ය පරිමාණික මෝල් හිමියෝ ශක්තිමත් කිරීමේ අරමුණක් ඇතුව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග අනිවාර්යෙන්ම ගැනීමට කටයුතු කරලා තිබෙනවා. 2020 අංක 2 ජනවාරි 30 වෙනිදා චක්‍රලේඛනයේ මගින් ඒ හිග ණයවලට මුදල් අමාත්‍යාංශයෙන් නිකුත් කරපු ඒ ණය සහන ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. 2021 අංක 21 13 වෙනි චක්‍රලේඛනයේ යටතේ ඒ සහන ලබා දීමට දැනටමත් කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම 2021 අංක 8 සහ 2021 සැප්තැම්බර් 1 වෙනිදා නිකුත් කරන චක්‍රලේඛන මගින් මේ ගොවීන් සඳහා ඒ අයගේ ණයවලටත් සහන ලබා ගැනීමට හැකියාවක් ලැබිලා තිබෙනවා. ඒ අයගේ අනෙක් මතය තමයි විශේෂම 2020 වර්ෂයේදී එක හාල් ඇටයක්වත් ගෙන්නන්න කටයුතු කළේ නැහැ. ඒකින්ද ඒ හාල් මෝල් හිමියන් ඒ 2020 වර්ෂයේදී යම්කිසි ආකාරයක හොඳ ආදායමක් ලබා ගැනීමට යය කටයුතු කරලා තිබෙනවා. එම නිසා විශේෂයෙන්ම මේ කුඩා හා මධ්‍ය පරිමාණික මෝල් හිමියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් රජයේ විදිහට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග බේවන විට අරගෙන තිබෙනවා කියන එකත් ඉදිරියේදී ඒ ප්‍රශ්න නිරාකරණය කරලා අවශ්‍ය කටයුතු කිරීමට විශේෂයෙන්ම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම ප්‍රධාන මෝල් පහක් සමුපකාර අමාත්‍යාංශයත් මුදල් අමාත්‍යාංශයත් ඒකාබද්ධව අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් අරගෙන තිබෙනවා. මේ ප්‍රධාන මෝල් පහ ස්ථාපිත කිරීමේ අරමුණු ගණනාවක් තිබෙනවා. අද ප්‍රධාන මෝල් හිමියන්ගේ සහල් නිෂ්පාදන ගුණාත්මක වශයෙන් ඉහළයි. නමුත් කුඩා හා මධ්‍ය පරිමාණික මෝල් හිමියන්ගේ ඒ සහල් වල ගුණාත්මකභාවය අතින් තරගයක් ඇති කරන් තිබිලා තිබෙනවා. එම නිසා මේ අයට අවශ්‍ය තාක්ෂණය නැහැ. වීතික වේලගන්න යන්ත්‍ර සූත්‍ර නැහැ. ඒ වගේම මේක වෙන් කරගන්න කලර් සෝටස් මේ අයට නැහැ. අද මේ කුඩා හා මධ්‍ය පරිමාණික මෝල් හිමියෝ මේ වීතික අරගෙන වෙන තැනකට යනවා වේලගන්න. මේ වීතික මෝලේ කොටලා වෙන් කරගන්න වෙන තැනකට යනවා. පැක් කරගන්න වෙන තැනකට යනවා. මේ ප්‍රධාන මෝල් පහ හදලා අපි ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙන එක අරමුණක් මේ මෝල් සියරම සමූපකාරගත කරලා ප්‍රධාන මෝල් මගින් අවශ්‍ය තාක්ෂණය මේ කුඩා හා මධ්‍ය පරිමාණික මෝල් හිමියන්ටත් ලබා දීලා මේක ඒ අයගේ ගුණාත්මක වශයෙන් ඉහළ දන්වාලීමත් මේ නව මෝල් පහ ස්ථාපිත කිරීමේ එක ප්‍රධාන අරමුණක් බවට පත් වෙලා තිබෙනවා. එම නිසා තමයි විශේෂයෙන්ම මේ ආකාරයෙන් වැඩපිළිවෙළවල් සහල් පිළිබඳව විශේෂයෙන්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේ. ඒ වගේම වර්තමානයේදී වෙනද අමාත්‍යතුමාත් සහල් ආනයනය කිරීමට දැනට අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. වෙළඳපොළ තුළ යම්කිසි ආකාරයක සහල් මිල යම්කිසි ආකාරයක වැඩිවීමක් තිබෙන බව අපි පිළිගන්නවා. ඒ සඳහාත් දේශීය නිෂ්පාදකයාට ගොවියාට හානියක් නොවන පරිදි පාරිභෝගිකයත් ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ලබා ගැනීමට කටයුතු කරනවා කියන එකත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. බොහොම ස්තුතියි.
ගරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමා කාරණා පහක් ඉදිරිපත් කර ඒකේ හතරවෙනි කාරණය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා මම ඔබතුමාගෙන් අවස්ථාවක් ඉල්ලනවා. පළවෙනි එක අද දවසේ මේ පිළිබඳ විවාදයක් තියෙනවා. ඒ විවාදයේදී දීර්ඝ පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා කාල වේලාව නිසා. ඉතමත් කෙටියෙන් ඔබතුමාට මේක පැහැදිලි කරනවා. පළමුවෙන්ම විපක්ෂ නායකතුමා කිව්වා මේ වෙනකොට ගොවියා ඉතාම මානසික පීඩනයකින් ඉන්නේ, මේ පිළිබඳ රජය මැදිහත් වෙන්න කියලා. මුලින්ම ඔබතුමාට කියන්න ඕනේ මේ මම දන්නේ ඔබතුමා මේක දන්නේ නැද්ද කියලා. මේ වෙනකොට යල් කන්නේ ගොවියා තමන්ගේ නිෂ්පාදනයේ විකුණමින් ඉන්නේ. ඒ කියන්නේ යලට කපපු වීටික මේ වෙනකොට විකුණමින් ඉන්නේ. තාම වෙළඳ පොලේ 135යි වී විකුණලා තියෙන්නේ. විපක්ෂ නායකතුමා 165ක් තාම ගොවියාගේ අතේ. ගොවියා තාම වී වික්කේ නැහැ ගොවියෝ ළඟ. අද වී කිලෝ එක රුපියල් 70යි 80යි 90යි. ඔබතුමාගේ කාලේ 25යි 30යි. ඔබතුමා කැබිනට් අමාත්‍ය ධූරේ දාපු කාලේ වී කිලෝ එක පොඩ්ඩක් හිතකෝ, අහගන්නකෝ අපේ ලේකම්තුමා.
ඔයාලට ඔයාලගේ කරපු දේවල් කියනකොට පොඩක් රිදෙනවා පොඩක් අහගන්න ඉතින් අහගන්නකෝ පොඩක් අහගන්නකෝ මහලොකු ලේකම් හිටානින්ද නැති වෙන්න යන ලේකම්කම අහගන්නකෝ ඒ නිසා විපක්ෂ නායකතුමා මේ වෙනකොට ගොවියා 2 කිලෝ එක විකුණන්නේ 70ට 80ට 90ට ඒ නිසා යලකන්නේ නිෂ්පාදනයේ විකිණීම පිළිබඳ ගොවියා ඉන්නේ ඉතාම සතුටකින් මොකද තමගේ නිෂ්පාදනය විකුණගත්තා පොහොර රශ්මම ඔබතුමාට දෙවනුවට කියන්න ඒ නිසා වී සඳහා පළවෙනි වතාවට ඉතිහාසයේ කිසිම දවසක ඔබතුමාලා සහනාධාරයේ කැපුවා අපි සහනාධාරයේ දුන්න ඔබතුමාලා 25ට 30ට වී ගත්තා අපි 70 80 90ට වැඩි වෙලා තියෙනවා ඒ නිසා ගොවියා තමන්ගේ යලකන්නේ නිෂ්පාදනය පිළිබඳ ඉතාමත් සතුටෙන් ඉන්නේ දෙවනි එක ඔබතුමා කිව්වා දැන් මේ රසායනික පොහොර සිද්ධිය සම්බන්ධයෙන් ගරු විපක්ෂ නායකතුමනි ඔබතුමාට අපි දිගින් දිගටම කිව්වා මේ කෘෂිකර්මාන්තයේ රසායනික කාබනික කියලා දෙයක් නැහැ ශාකයේ ඉල්ලන පෝෂක ගුණය දෙනවා නම් නයිට්‍රජන් පොටෑසියම් ෆොස්ෆරස් අතර සංඝටක ටික අපි දෙනවා නම් ඒක තමයි අපි ඔබතුමාට අපි කියන්නේ ඉතින් ඒ නිසා අපි ඔබතුමාට කියන්නේ අපි මේ කන්නේ ගොවින්ට අපි මොනවද ගියේ පාර දුන්නේ ඔබතුමාලා රසායනික යූරියා ගෙනත් දුන්නා ඔබතුමාලා රසායනික පොටෑසියම් ගෙනත් දුන්නා ඔබතුමාලා රසායනික ෆොස්ෆරස් ගෙනත් දුන්නා දැන් ඔබතුමාගේ පක්ෂ විපක්ෂ නායක කාර්යාලයේම ප්‍රෙස් එකක් තියලා කිව්වා ලංකාවට පොටෑසියම් ආනයනය කරා මේක රසායනිකක් කියලා. ඉතින් ඔබතුමා දන්නවා ඔබතුමා මේ ළමයින්ට කියලා දෙන්න ඔබතුමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒක ඛනිජයක් පොළවෙන් ගත්ත දෙයක්. ඒක රසායනික නෙමෙයි. ඉතින් ඒ නිසා ඔබතුමාගේ පක්ෂේ කියනවා මේ අපේ මගේ හිතවත් රාජකරුණ මන්ත්‍රීතුමා කිව්වා මේක රසායනිකක් කියලා. ඉතින් ඒ නිසා නයිට්‍රි අපි ගෙනාවු පොටෑසියම් එක රසායනිකයක් නෙවෙයි. ඒක කාබනික පොහොරක්. ඒ නිසා ඒක පොළවෙන් හදාගත් එක. ප්‍රොසෙස් කරාම තමයි කිමිකල් වෙන්නේ. ඒ නිසා පළවෙනියට පොඩි අයට උගන්වන්න. දෙවෙනියට ඔබතුමාට කියනවා මේ නැනෝ නයිට්‍රජන් එක ගැන තමයි ඔබතුමා කිව්වා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් කතා කරයි කියලා. හැබැයි ඔබතුමාට අපි මේ පරිසර හතකාමී කෘෂිකර්මාන්තයේ සඳහා තමයි අපි නැනෝ මේක තමයි ලෝකෙ අලුත්ම තාක්ෂණය කරු විපක්ෂ නායකතුමා. ඉතින් මේක අනිත් යුවට වැඩිය යූරියා මිටියකින් කරන එක මේක ලීටර් භාගයකින් කරන්න පුළුවන් අපිට. එනිසා ඉතාම හොඳ තාක්ෂණින් යුත් නැනෝ නයිට්‍රජන් පොහොරක් අපි ආනයනය කරනවා. අපි දවස් 30 වෙනිදා වෙනකොට පොහොර සියල්ල ගේනවා. ගොවියා ඉල්ලුවේ පොහොර ටික. මේ තීන්දුව ගන්න කලින් අපි ගොවියෝ ගෙනාව මම ලංකාව වටේම ගියා. මම ගිහලා ගොවියෝ හම්බුණා කතා කරා. ගොවියා ඉල්ලුවේ අපට නයිට්‍රජන් ටික දෙන්න, පොටෑසියම් ටික දෙන්න, ෆොස්ෆරස් ටික දෙන්න. චම්පිකමතුමා දන්නවා මහ පොළවේ ඕනේ තරම් ෆොස්ෆරස් තියනවාද වෙනකොට. ඒ නිසා වැඩි අපි දැන් පළවෙනි වතාවට ලංකාවේ පොළව ටෙස්ට් කරනවා අපි. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ගොවියාගේ පස ටෙස්ට් කරනවා අපි අද. ඒ නිසා අපි ගොවියට අවශ්‍ය පොහොර ටික දෙනවා. ඔබතුමා කියනවා නිෂ්පාදනය යම් ප්‍රශ්නයක් ඇති වුණොත් කියලා. අපි රජයක් හැටියට අපි මේ ගන්න පොහොර පිළිබඳ වගකීම ගත්තා. වෙලාවට පොහොර ටික දෙනවා. ඒ ගෙනාවු පොහොර පිළිබඳ වගකීම ගන්නවා. ඒ නිෂ්පාදනය යම් අඩුවක් වුණොත් ඒ පිළිබඳ ගොවියට සාධාරණයක් කරනවා කියන එක අපි කරා. මේ පිළිබඳ විපක්ෂ නායකතුමා කෘෂි රක්ෂණ මණ්ඩලයත් ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවත් කපිටුවක් හදලා ඒ පිළිබඳ අපි අධීක්ෂණය කරනවා. අපි ඔබතුමාට කියන්නේ නිෂ්පාදනයේ අඩුවක් රටේ ආහාර හිඟයක් ඇති වෙන්නේ නැහැ. ගිය අවුරුද්දේ ගත්තොත් ගිය යල මහාපි වී වැඩ කරලා තියෙන හෙක්ටයාර් ලක්ෂ 13ක්. හෙක්ටයාර් ලක්ෂ 13ක් කියන්නේ හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 4.5ක් දැම්මොත් අපි වී කිලෝ මෙට්‍රික් ටොන් 5.3ක් මිලියන අපි නිෂ්පාදනය කරලා තියෙන ගිය අවුරුද්දේ. ඒක හාල් බවට පරිවර්තනය කරොත් හාල් මෙට්‍රික් ටොන් මිලියන 3.4යි. ඒ රටේ ජාතික අවශ්‍යතාවය ගත්තොත් ඔබතුමා දන්නවා මාසෙකට හාල් මෙට්‍රික් ටොන් 195000යි ඕඩ වෙන්නේ. ඒ කියන්නේ මිලියන 24කට අඩු 2.4ක් තමයි රටේ හාල් අවශ්‍යතාවය. ගිය අවුරුද්දෙත් මිලියන 1.1ක් අතිරික්තයි අපිට හාල්. ඒක වෙලඳ පොලේ තියෙනවා. ඒ නිසා අනියත බියක් ඇති කරගන්න ඕනේ නැහැ. මේකේ යම් නිෂ්පාදනයේ 5%ක 10%ක අඩුවක් සිදු වුවහත් වෙන්නේ නැහැ. අපි මේ පොහොර ටික දුන්නොත් ඒ නිෂ්පාදනයේ අඩුවක් වෙන්නේ නැහැ. හැබැයි එහෙම වුණත් රජය ගොවියට අසාධාරණයක් කරන්න නැහැ කියන විපක්ෂ නායකතුමා වගකීමම අපි කියනවා. ඉතින් ඒ නිසා අපි කියනවා මේක ඊටාම හොඳ 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 චේතනාවෙන් මේක අපි කරේ. අපිට ඕනේ මේ රටේ මිනිස්සුන්ට වහනුදී වසවිසෙතර ආහාර බීලක් දෙන්න. අපි ගොවියගේ අපි කැමති ගොවියගේ වකුගඩුව නැති වෙන එක බේරගන්න. මේක හොඳ චේතනාවෙන් කරපු දෙයක්. ඒ නිසා පොඩි අඩුපාඩුකම් තියනවා වෙන්න පුළුවන්. පොඩි පොඩි වෙන්න පුළුවන්. අපිව නැහැ කියන්නේ නැහැ. ඒ නිසා මේක මේ පිළිබඳ අනියත බියක් ඔබතුමාලා ඇති කරන්න ඕනේ. මම දැක්කා ඔබතුමා මන් දැක්කා ඔබතුමා කුඹුරු වලට ගිහිල්ලා කුඩේ තියද්දි තෙමෙනවා. හරි ඊට පස්සේ හෙම්බිරිසාව හැදලා එන්නත් බැරි වුණා. නිසා හොඳයි. එහෙම හොඳයි. ඔබතුමා වෙලට බහින්න ඕනේ. මඩ ගා ගන්න ඕනේ. මොකද ඇමතිකම කාලේ නැති වෙච්ච දැන් හරි කරන්න එපා. ඒ නිසා වැටෙන්නද්දී ආයෙ වැටෙන්නේ නැහැ කරුවා. ඒ නිසා හොඳයි. ඉතින් ඒ නිසා පොඩ විපක්ෂ නායකතුමන් එනොත් මේවා ගැන පොඩ්ඩක් උපදෙස් ටිකක් අරගෙන මේක සාර්ථක කරගන්න අපි ඔබතුමාට වගකීමකින් කියනවා. අපි නියම වෙලාවට ගොවියට පොහොර ටික දෙනවා. ඒ දෙන පොහොරවල කිසිදු වගකීම අපි ගන්නවා විපක්ෂ නායකතුමා. ඒ නිෂ්පාදනය යම් අඩුවක් වුණොත් ඒකත් ගොවියට ඒ වන්දිය ගෙවන්න අපි කටයුතු කරමු.
බොහොම ස්තුතියි. වරප්‍රසාද පස්සේ පාර්ටිය ජම්ප කරන කැමැත්තමා. අනේ ඔබතුමා දෙවෙනි ප්‍රශ්නේ අහන්න. කාලේ ඔව් පක්ෂ නායකතුමා කියන්නේ ඉක්මනට කියන්නේ
එහෙනම්. මම කැමති ගරු කෘෂිකර්ම මැතිතුමාගෙන් අහන්න. දැන් ඔබතුමාලා පිට රටින් සහල් ආනයනය කරා. ඒ සහල් නිෂ්පාදන ක්‍රියාවලිය පිට රට සිදු වුණේ පරිසර හිතකාමී සෞඛ්‍ය සම්පන්න කාබනික පොහොර භාවිතයෙන්ද කියලා ඒවා පරීක්ෂණයට ලක් කරලාද ඒ සහල් ආනයනය කරේ කියලා මම අහන්න කැමති ඔබතුමා.
ගරු විපක්ෂ නායකතුමා අපි හාල් විතරක් නෙවෙයි බෝග විශාල ප්‍රමාණයක් ආනයනය කරනවා. අපි කිරිපිටිත් ආනයනය කරනවා. අපි මේවා රටෙන් ස්වයංපෝෂණය වෙනතෙන් අපිට ඒක කරන්න බෑ. ඔබ දන්නවා අපි හාල් විතරක් ආනයනය කළා වැඩක් නැහැ නම් කිරිපිටිත් අපි ගේන්න ඕනේ කාබනික. හාල් මැස්සොත් කාබනික ගේන්න වෙනවා. උම්බලකටත් කාබනික ගේන්න වෙනවා. ඒ නිසා අපි මේ හාල් ගේන්න කැමති උනේ නැහැ. අතිගරු ජනාධිපතිතුමා කැමති උනේ නැහැ මේ හාල් ආනයනය කරන්න. මම බැනුනොත් ඇහුවා. ඉතින් ඒ නිසා ගෙනෙන් ඒක අහගන්නයි ගෙනාවේ කියන එක. අහන්නයි ගෙනාවේ කියන එක. ගෙනෙන්ද සිද්ධ උනේ මම ගොවියට ඉල්ලීමක් කරා මේ හාල් ගේන්න සුමාන දෙකකට කලින් ප්‍රෙස් එකක් තියලා. ගොවියා වී විකුණුවේ නැහැ. ගොවියා වී ටික තියාගත්තා. තමුන් නාසෙලා පාරට බැලලා බක්කිවල හාල් නැහැ කිව්වා. එතකොට මිනිස්සුන්ට කණ්ඩ දෙන්න දෙයක් නැත්නම් අපිට ආනයනය කරන්න දු කරන්න දෙයක් නැහැ. අපි හාල් ගෙනන එකේ වැඩක් නැහැ. රටේ හාල් තියෙනවා. හැබැයි කරන්න දෙයක් නැහැ. තමුන් නාසෙලාට දෙයියන්ගේ හාල් කැවිලා තියෙන ඉඳ අපිට ගේන්න සිද්ධ උනා.
කොහොම ස්තුතියි.